දීපලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය
දෙදාශිෂක වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සහ 2022 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආර්ථික අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් සහ 2022 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා විවෘත සහ වගකීම් රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1974 අංක 35 දරන රේගු සංශෝධන පනිතින් සහ 1988 අංක 83 දරන රේගු සංශෝධන පනිතින් සංශෝධිත රේගු ආඥා පනතේ 235 වෙනි අධිකාරිය වන 19 යහවගන්ති යටතේ රේගු තීරු බදු ඉවත් කිරීමේ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 මැයි 30 වෙනි දිනයේ අංක 23/34 අදීර 16 දාන අතිශේෂ ගැස්පත්ය පල කරන ලද නීමේ මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන මත
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතික සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්‍රදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත මෙතුම.
2020 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව භාණ්ඩා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
මහජන ආරක්ෂක මෙතුම.
2022 වර්ෂය සඳහා ආගමන හා විකමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීම් රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
වෙළඳ හා වාණිජ මෙතුම.
2022 වර්ෂය සඳහා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂතා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සල්ෆම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ප්‍රසන්න රණතුංග වෙනි.
කරු කථානායකතුමනි, මිනුවන්ගොඩ හොරම්පැල්ල බෝධිපීඨවල අංක 29-18 ධර්ම ස්ථානයේ පදිංචි HPCS කුමාර මහතාගේ ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
කනක හේරත්නතුමා.
ගරු කථානායකතුමනි, වෙලිගල ඉහළ කළුගල කරපණේ හන්දියේ යන ලිපිණියේ පදිංචි BSP කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවි.
ප්‍රේමලාල් ජයසේකර මහතුමා.
ගරු කථානායකතුමනි, රත්නපුර දුඩම්පේ කුගම්මෝදල යන ලිපිණේ පදිංචි හත්ඇල්ල විද්‍යාලාගේ රෝහිණී මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ඉපුන රණවක මෙතුම.
ගරු කථානායකතුමනි, තියගොඩ පැලවත්ත යන ලිපිණෙහි පදිංචි ඒකේ ඉරෝෂන් මංජුල මහතාගෙන් ලැබුණු පෙත්සමද දෙවුන්දර කපුගම අංක 241 දරණ ස්ථානයේ පදිංචි අමිල දසුන් සම්පත් මහතාගෙන් ලැබුණු පෙත්සමත් මිරිස්ස උඩුපිල කස්තිරිගේවත්ත යන ලිපිණෙහි පදිංචි KK පියවදී මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. 20-23 ජූනි 28 වන දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාව රැසීමේ තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නේ වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27-2 යටතේ ප්‍රශ්නය ප්‍රක්ෂණායකතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි විශේෂයෙන්ම 27-2 ප්‍රශ්නයට පෙර මම වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමති. අධ්‍යාපන ශාස්ත්‍රය ගැන චමල් රාජපක්ෂ මැතිතුමත් ඉන්න මොහොතේ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා තිස්ස මහාරාමේ පන්නේගමු විද්‍යාලයේ පන්නේගමු මාගම විද්‍යාලයේ විද්‍යාල දෙකේම උසස් පෙළ විද්‍යා ඉගෙනවීම ඔක්කොම නතර කරලා සයන්ස් ස්ට්‍රීම් එක නතර කරලා මම ගරු ඇමතිතුමාට කියන්න කැමති, දරුවෝ විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන පාසල් දෙකක් මාගම විද්‍යාලය පන්නේගමු විද්‍යාලය නෑ. ඔබතුමාගේ මම පිළිතුරක් අද බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා උසස් පෙළ විද්‍යා විෂය ඉගැන්වීම් නතර කරලා
දැන් අපි හැමෝම කතා කරනවානේ STEAM education ගැන science technology english engineering maths ගැන ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒ කාරණාව පිළිබඳව ඔබතුමා හොයලා බලලා වහාම මේ විද්‍යා විෂයන් ඉගැන්වීමේ උසස් පෙළ පන්ලිගමුව රාජකීය විද්‍යාලය මාගම විද්‍යාලය අපේ මේ චමල රාජපක්ෂ මහත්මයා හොඳට දන්නවා ඒක මාගම විද්‍යාලය මාගම මාගම එනිසා මම ඔබතුමාගේ අවධානය ඒකට යොමු කරනවා යොමු කරලා ඒකට විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම ගරු සභානායකතුමනි අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි මම මේ කරුණත් ඔබ දෙපළගේ විශේෂම ප්‍රසන්නරත්නක මැතිතුමාගේ අවධානයට යොමු කරනවා ඔබතුමත් නියෝජනය කරන ජනතාවට මුහුණ දෙන ප්‍රශ්නයක් නිසා ඔබතුමා දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව ඇත්ත වශයෙන්ම ලියාපදිංචි කුලී රත 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා ගරු අමාත්‍යතුමා හොඳින් දන්නවා විශේෂයෙන්ම කුලී රත සේවයේ සමිති 6ක 1057කුත් ටෙන්ඩර් ක්‍රමයට කවුන්ටර් 6ක් හරහා 1000කට වැඩි ප්‍රමාණයකුත් කුලී රත සේවාවෙත් ඒ වගේම ওই විදේශිකයින් ප්‍රවාහනය කිරීම කරන සේවාවෙත් නිරත වෙලා සිටිනවා විශේෂයෙන්ම මේ පහුගිය දවසක ගුවන්තොටුපළ බහර ඇමතිතුමා තීන්දුවක් අරගෙන තිබෙනවා මේ සේවාවන් වලට ඌබර් සහ පික්මි කියන ආයතන දෙකත් ඇතුළු කරලා මම දන්නේ නැහැ මොකක් හරි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරාද නැද්ද කියලා දැනට දැනගන්න තිබෙන තොරතුරු අනුව එහෙම කිසිම ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ මේ 2200කට පමණ වැඩි ප්‍රමාණයක් මිනිස්සු ජීවතුණු ජීවිකාව දැන් කෝවිඩ් නිසා බංකොලොත් භාවයේ නිසා කොරෝනාත් එක්ක ඔක්කොම මේ ඒගොල්ලෝගේ ඔය වාර ගණනක් අඩු වෙලා තියෙනවා හරි ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් එක වාහනයකට තිබුණේ වාර 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ඒකත් හොඳටම අඩු වෙලා තිබෙනවා ඒ මිනිස්සු දන්නවනේ ඉතින් ලීසින් ගෙවනවා ෆිනෑන්ස් කරලා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ඉතින් මේ ප්‍රශ්නෙට පික්මි සහ ඌබර් එකත් මේ බොහොම අත්නෝමතික විදියට මේ ඇතුල් කරලා තියෙනවා මෙහෙමයි අලුත් විදිහට හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන මේක හරි. නමුත් ඉන්න මිනිස්සු ටික නැති කරගෙන එහෙම කරන්න හොඳ නැහැ නේ. මේක කටාන මැතිවරණ බල ප්‍රදේශයේ විශේෂයෙන්ම විජිත් විජිතමුනි සොයිස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි මේ තොරතුරු ටික ලබා ගත්තේ. ඒ කුලීරත සංගම්වල ඒ සමිතිවල ඒ සිරු දෙනත් අපි හමු වුණා. ඉතින් මම අහන්න කැමති බොහොම පැහැදිලිව මෙහෙම මහා පරිමාණයේ කුලීරත ආයතන දෙකකට මේ මිනිස්සු 2000ක 2200ක ජීවනෝපාය ඇත්තටම අහිමි කරලා එහෙම ලබා දීම වැරදි. දැන් ඌබර් පික්මි කියලා දැන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත් දානවා මේ එයාපෝර්ට් එක ඇතුලේ. මම කියන්නේ මොකද්ද ක්‍රමවේදය? කොහොමද මම කියන්නේ නැහැ එහෙම නොකරන්න කියලා. මම කියන්නේ අර මිනිස්සු 2000 ගානකගේ රැකියාව සුරක්ෂිත කරලා ඒ අයටත් රැකවරණයක් ලබා දෙමින් මොකක් හරි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තුලින් ක්‍රියාත්මක කරන එක සිදු කරන්න තිබුණා. එහෙම නෙමෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම අවධානය යොමු කරනවා ඔබතුමාගෙත් ඒ වගේම ගුවන්තොටුපළ අදාළ ඇමතිවරයාගෙත් අවධානය මේ මිනිස්සු 2000කගේ පවුල් 2000කට වැඩි ප්‍රමාණයක් ඒ අයගේ ජීවිත අනාථ කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා.
මම මීට පෙර මේ අමාත්‍යාංශයේ ගුවන්තොටුපළ බාර අමතිවරයා හැටියට කටයුතු කරද්දී සංචාරක ව්‍යාපාරයේ තේ මගේ අමාත්‍යාංශය අතතේ තිබී හිඳ විපක්ෂ නායකතුමනි සංචාරකයන්ගේ ලොකු ඉල්ලීමක් තිබුණා. මොකද අද ලෝකෙම ඌබර් එකත් එක්ක ඒ වගේම පික්මි එකත් එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන සංචාරකයෝ පුරුදු වෙලා තියෙනවා ටෙලිෆෝන් එකකින් බුකින් එක දාගෙන ඇවිල්ලා ගන්න. ඒක ඕනම ජාත්‍යන්තර ගුවන්තොටුපළක සිද්ධ වෙන දෙයක්. අපි ඕනම පිටරටකට ගියත් වෙනවා. ඒ නිසා සංචාරකයෝ ඉල්ලීමක් කරලා තිබුණා බොහෝ කාලයක් තිස්ස මේ කටයුත්ත කරන්න කියලා. මේක දිගින් දිගටම සාකච්ඡා වුණා කරන ක්‍රමවේදය පිළිබඳව. ඒ නිසා ඔබතුමා ඔය කියන කාරණාව කටාන්ට බලපාන ගොඩාක් වාහන ලියාපදිංචි වෙලා තියෙනවා. එයාපෝර්ට් එකේ යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ට යෝජනා කරා ඌබර් එකේ හරි පික්මි එකේ හරි රෙජිස්ටර් වෙන්න කියලා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර කෝල් එක ගන්නකොට ආසන්නෙන් ඒගොල්ලන්ට කනෙක්ටිව් එකට යටතේ එතනට ඇවිල්ලා ඒක ගෙනියන්න. ඒ නිසා අපි ඒගොල්ලන්ට ඒ යෝජනාව කරා. එතකොට මොකද ඔබතුමා ඔය කියන වාහනවලට දවසක් අර දවසක් සමහර විට දවස් දෙකකට සැරයක් තමයි ට්‍රිප් එකක් හම්බෙන්නේ. එතකොට අනිත් දවස් දෙක ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ක්‍රම මොකද දැන් අපි සංචාරකෝ දිහා බල්ල ගණ කරනවා නම් මේ යෝජනාව තමයි අපි යෝජනා කරේ. හැබැයි එහෙම කරනකොට අපි බලාපොරොත්තු වුණා ඒ වෙලාවේ තූභා පික්මියකෙන් යම් කිසි ආදායමක් ආයතනයට ලබා ගන්න. එතකොට අර අපේම අය එතන ලියාපදිංචි වුණාම ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව වෙන්න ඕනි මං හිතන්නේ කටයුතු යෝජනා කරේ අපි ඒ විදිහට කරමු කියලා හැමතුමා.
ගරු මාත්‍යතුමනි, නූතනවාදයට නවීකරණයට අලුත් සංකල්ප ගෙනෙන එකට තරඟකාරීත්වය වැඩි කරන එකට පාරිභෝගිකයාට ප්‍රශස්ත විශිෂ්ට සේවාවක් ලබා දීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා හොඳ දේවල්. නමුත් ඔබතුමා පොඩ්ඩක් හිතන්න, ඔබතුමාගේම චන්දබල ප්‍රදේශ වෙන ගම්පහ දිස්ත්‍රික්කයේ කුලී රථ සේවයේ සමිති 6ක නිරතුණු 1057ක් මම මේ හරියටම කියන්නම්. ඒ වගේම ටෙන්ඩර් ක්‍රමය හරහා තවත් සේවා 6ක් 1000ක වාහන. එතකොට ජන ජීවිත 2000කට වැඩි පවුල් ප්‍රමාණයක්. මං කියන්නේ අපිට කියන්න බෑනේ ඔයාව ඌබේකට යන්න පික්නිකට යන්න කියලා. මේ රටේ නිදහසක් තියෙනවනේ, මේ රටේ මානවයිතියක් තියෙනවනේ, ඒ මිනිසුන්ට අයිතියක් තියෙනවා තමන් කරන ජීවනෝපාය මේව කරන්න. මම කියන්නේ ඇයි ඒ අයගේ ජීවනෝපාය සුරක්ෂිත භාවය කරන ගමන් මේ වෙනස්කම් සිදු කරේ නැත්තේ? කෝ මොකද්ද ප්‍රසම්පාදන ක්‍රමවේදය? නෑ තප්පරයක් දෙන්න ඔබතුමා, මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් බොහෝ රටවල ගරු කතානායකතුමනි, ඒ ගුවන්තොටුපළ ආශ්‍රිතව ලියාපදිංචි කුලීරක සේවාවන් වලටත් ප්‍රමුඛස්ථානය දෙනවා. ඒ ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඔය අමතර ආයතන වලටත් දැන් ලබා දෙනවා. දැන් කෝ මේගොල්ලොන්ට ඇඩ්වර්ටයිස් කරන්න කිසිම අවස්ථාවක් නැහැනේ. ඌබේකටයි පික්මියකටයි පුළුවන් ඇඩ්වර්ටයිස් කරන්න මේ පරිශ්‍රය තුළ, ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ. මොකද මේ කුලිරත සේවාවන් වලට මොනවද මේ සමිති 6 අයට මොකද එහෙට තියෙන අවස්ථාව? ඒ නිසා මම නෑ, මම ඔබතුමාගෙන් එකක් කියන්න කැමතියි, ඉල්ලීමක් කරන්න කැමතියි. මේ පවුල් 2000ක් වාහන 2000ක් ජීවනෝපාය කරගෙන ආපු මේ ජීවනෝපාය සුරක්ෂා කරමින් ඒ මිනිස්සුන්ගේ ජන ජීවිත විනාශ නොවන ආකාරයට මේක කළමනාකරණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්.
ඒක දීලා ඇති. හැබැයි ඔබතුමාව දැනුවත් කරන්න, ඔය හැම සංගමයකටම ගුවන්තොටුපළ ඇතුලේ කවුන්ටර් එකක් තියෙනවා. ඒගොල්ලන්ට එන සංචාරකයෝ එතනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කවුන්ටර්ස් ටිකෙන් පාවිච්චි කරන්න පුළුවන් විපක්ෂ නායකතුමනි. හැබැයි ඌබලාට පික්මිල්ලාට දීලා නැහැ කවුන්ටර්ස්. ඒගොල්ලන්ට පාක් කරන තැන ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරයි දාලා තියෙන්නේ. මම දන්නවා මොකද ඔතන අපේ පාක්ෂිකයෝ පවා ඉන්න. ඔතන ඔබතුමා දන්නවා ඕක ඉතිහාසයේ. ඕක මේ හැම පවතින රජයම්ම එක එක්කෙනා දාලා සමිති හදාගෙන මහා අනවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. මේක කරගන්න බෑ. මොකද මිනිසුන්ගේ ලීස් එක ගෙවා ගන්න බෑ. හොඳම සංචාරකෝ ඉන්න කාලෙටවත් ඕක කරගන්න බෑ විපක්ෂ නායකතුමනි. අපි යෝජනා කරා එක සමිතියකට දෙන්න පුළුවන් ප්‍රමාණය සීමා කරන්න කියලා ඉවිලි. ඒකට ඕක වෙනම මාෆියා එකක් එතනත් යනවා. හැබැයි අපි සංචාරකයෝ දිහා බලමු. මොකද සංචාරකයන් ලැබෙන ආදායම රටට විශාලයි. ඩොලර් ආදායමක් ලැබෙනවා. ඒ අයට ඒ සැලකිලි දෙන්න ඕනි. ඒ අයට ඒ වරප්‍රසාදය දෙන්න ඕනි. ඔබතුමා වැඩිදියට තේරුම් ගත්ත මම යෝජනා කරේ අපි බල කරන්නේ නැහැ ඔගලන් පික්මේ යූබ ගන්න කියලා. හැබැයි ඒගොල්ලන්ට රෙජිස්ටර් වුණොත් අරකට වඩා, ඒ කියන්නේ ඒකේ දුවන ගමන් අමතර ආදායමක් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ඒ ආරක්ෂාවත් සුරක්ෂිත වෙනවා. ඒ යෝජනාව තමයි අපි කරේ.
මම ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නය පිලිසිඳු අරමුණෙන් ඉදිරිපත් කරේ අර පවුල් 2000කගේ ජන ජීවිත ගැන හිතලා. ඒ වගේ මම කියන්න කැමතියි මේක මම ඉදිරිපත් කරේ කිසිම මාෆියාවක් වෙනුවෙන් නෙමෙයි, ගුවන්තොටුපළ කුලීරත සේවා ඒකාබද්ධ සංගමයේ විශේෂයෙන්ම ගාමිණී කෙවිතියාගල සංගමයේ සභාපතිතුමා ප්‍රමුඛ මේ පවුල් 2000ක් වෙනුවෙන් තමයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. මම නැවතත් කියනවා ඒ වාහන 2000 ඒ ජීවනෝපායට අගතියක් නොවන ආකාරයට මේ වැඩපිළිවෙල කළමනාකරණය කරලා ඒ මිනිසුන්ට ප්‍රමුඛතාවය ලබා දීලා වැඩ කටයුතු කරන්න කියලා කරුණාකරලා ගුවන්තොටුපළ ඇමතුමට සඳහන් කරන්න. ගරු කතානායකතුමනි, බෙහෙවින් ස්තුතියි. 27.2 යටතේ මම මේ ප්‍රශ්නය අහනවා. රටක ජනමාධ්‍ය යනු ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවන කුළුණයි. එසේම පාලකයා සහ ජනතාව අතර තීරක බලයද වන්නේ ජනමාධ්‍යයයි. එබැවින් රටේ යහපැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍ය මගින් ඉටු කරන්නේ ඉතා සුවිශේෂී කාර්යභාරයක්. සියලු ජනමාධ්‍යන්ට සම බිමක තොරතුරු සැපීම සඳහා අවශ්‍ය වාතාවරණයක් සකස් කළ යුතුය. එනම් ජනමාධ්‍යවේදීන්ට තොරතුරු වාර්තාකරණය සඳහා නිදහසක් පැවැත්විය යුතුය. මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුයි. කෙසේ නමුත් විද්‍යුත් විකාශන ආයතන නියාමනය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් පැවතිය යුතුය යන්න සැවොම පිළිගන්න කරුණා. ජනමාධ්‍ය ශේෂ්ඨත් පිළිගන්නවා යම් නියාමනයක් සිදුවිය යුතුයි කියලා. අපි කියනවා ඒ නියාමනය කිරීමේ ප්‍රතිපත්ති සම්පාදනය ජනමාධ්‍ය ශේෂ්ඨයටම ලබා දෙන්නේ කියලා. රජයක් ඒකට ඇඟිලි ගහන්න යන්නේ නැතුව. එසේ වුවද ඒ සඳහා රජයේ මැදිහත්වීම සිදුවේ යුත්තේ සීමාකාරී තත්ත්වයන් යටතේ. නියාමනයක නාමෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්ධනය සිදු කිරීම සිදු නොවිය යුතුයි. දැන් අද ලොකුට කතා කරනවානේ ලයිසන් එක දෙන්න පුළුවන්, ලයිසන් එක අවලංගු කරන්න පුළුවන්, ලයිසන් එක දෙන්නේ අවුරුද්දටයි, එයින් මාස 9ක් ගියාම ආපහු ඉල්ලුම් කරන්න ඕන. ඉතින් අත්ත වශයෙන්ම මේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට අද අගතිගාමි බලපෑම් රසක් මේ රජින් සිදු වෙලා තිබෙනවා. ඒ බලපෑම් නතර කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. වත්මන් රජයේ ජනමාධ්‍ය නියාමනය සඳහා මේ වන විට ඉදිරිපත් කර ඇති ලියවිල්ල මගින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හසුරුවාලීමට යම් උත්සාහයක නිරත වෙන බව පෙනී යනවා. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි බරපතල ලෙස බලපෑම් ඇති කළ හැකි. එබැවින් රජයේ සිදු කළ යුතු වන්නේ නිදහස් මාධ්‍ය කර්මාන්තයක් වශයෙන් වර්ධනය වීම සඳහා ආචාර්ය ධර්ම පද්ධතියක් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමයි. ආචාර්ය ධර්ම පද්ධතිය කිව්වහම මම යෝජනා කරනවා මාධ්‍යවේදී තුමන්ලාටම සෙල්ෆ් රෙගුලේෂන් ස්වයං නියාමන ක්‍රමවේදයකට තුඩු දෙන ගමනකට මුල් වෙන්න කියලා. මේක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් හැටියට සලකලා මම අහන්න කැමති ගරු වගකිවිතු අමාත්‍යවරයාගෙන් මේ පහත සඳහන් ප්‍රශ්න ගණනාව. විද්‍යුත් විකාශන සංඛ්‍යාත පරාසය පොදු මහජන දේපලක් වන අතර එය සමාජයේ සුභසිද්ධිය උදෙසා භාවිතා කළ යුතු වෙනවා. ඒ පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? මාධ්‍ය වාරණය වර්තමානයේ ප්‍රායෝගික නොවන ක්‍රියාවලියක්. එවන් තත්ත්වයක් තුළ ස්වයං වාරණයට ආචාර ධර්ම නියාමන යෝජනාවලියක් සකස් කිරීමට මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි? වෘත්තීය සුරක්ෂිත භාවය, වැටුප් ආයතන විසින් කම්කරු නීතිවලට අනුකූල නොවීම, වෘත්තීය නිපුණතා සංවර්ධනයට ඇති ඉඩ ප්‍රස්ථා ප්‍රමාණවත් නොවීම, වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා විධිමත් ආයතනයක් නොමැතිවීම වැනි ගැටලු රාශියකට අද මාධ්‍යවේදීන් මුහුණ දෙනු ලබනවා. රජය මෙම ගැටලු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර තිබේ. දැන් අවධානය යොමු කරන්නට ඕන ප්‍රශ්න ගැන යොමු කරන්න නැතුව මාධ්‍ය වාරණ කෙරෙහි ඒ වගේම මාධ්‍යයට නිසි වාර්තාකරණය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීම සඳහා අභියෝග එල්ල කිරීම නෙවෙයි සිදුවිය යුත්තේ. ඒ නිසා රජයේ මොනවද මේ වෘත්තීය මාධ්‍යවේදියා මුහුණ දෙන ප්‍රශ්නවලට ලබා දෙන විසඳුම? පහුගිය කාලේ රජයේ විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් නාලිකාවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජයේ පාර්ශ්ව කටයුතු කර තිබුණා. මෙවන් තත්ත්වයක් තුළ රටේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රජයේ සෑහීමකට පත් වෙනවා. පහුගිය කාලය තුළ සිදු වූ ජනමාධ්‍ය ආයතනවලට පහර දී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. නොයසේනම් ඒ ඉටු නොකළේ මන්ද? විවිධ ජනමාධ්‍ය ආයතනවලට මාධ්‍ය බලපත්‍රය ලබා දී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයකින් තොරවයි. ස්වාධීන මාධ්‍ය කර්මාන්තයක් ගොඩනැංවීමට සැමට සමාන හා සාධාරණ ලෙස සැලකීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව අන්තර්ජාල හා කේබල් නාලිකාද ඇතුළුව සියලුම මාධ්‍ය ආයතන සඳහා පොදු කොන්දේසි යටතේ ජනමාධ්‍ය බලපත්‍ර ලබා දීමට රජයේ කටයුතු කරන්නේද? රජයේ විද්‍යුත් විකාශන නියාමනය පිළිබඳ පනත් කෙටුම් පනතක් මේ වන විට සකස් කර තිබේද? එසේනම් රජයේම පනත් කෙටුම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වන විටද? ඒ ඉදිරිපත් කරන්නට පෙර ඒ අදාළ පාර්ශ්වකරුවන් විශේෂයෙන්ම මාධ්‍ය ශාස්ත්‍රයේ විවිධ කොටස්කරුවන් සමග විධිමත් සාකච්ඡාවකට ප්‍රවේශ වන්නවද කියන එක මම අහන්න කැමතියි. මෙහිදී විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පිළිගැනෙන ජාත්‍යන්තර ප්‍රශස්ත ක්‍රමවේදයන් International Best Practices නිර්ණායක හා විශේෂයෙන්ම මෙරට මාධ්‍යන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා පිළිබඳව රජයේ සැලකිල්ලට ගෙන තිබේද? අත වශයෙන්ම ලියවිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා සාකච්ඡාවට කියලා. සමහරු කියනවා ඒක කෙටුම් පරසක් කියලා. මම අහන්න කැමති මේ ඉදිරිපත් කළා තිබෙන ලියවිල්ල වගින් ප්‍රකාශයට හෝ විකාශනය කරන මාධ්‍ය අන්තර්ගතයන් නියාමනයේට රජයේ බලාපොරොත්තු වෙනවද? එහිදී ජාතික ආර්ථිකයේ ජාතික ආරක්ෂාව පදනම් කරගෙන රජයේ සූදානම් වන්නේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් හීලා කිරීමටද? මාධ්‍යවේදීෝ කියන්නේ රජයේ කුලී හේවායන් නෙවෙයි, මාධ්‍යවේදීන්ට තනියම හිතන්න හෘද සාක්ෂියට එකඟ සත්‍යවාදීව යථාර්ථවාදීව ගුණාත්මක හරාත්මක ධනාත්මක ප්‍රවෘත්ති අදහස් යෝජනා කතුවැකි ඉදිරිපත් කරන අවස්ථාවක් තිබෙනවා. මම කියනවා රජයට ඒකට ඉඩ දෙන්නේ කියලා. මේ හීලා කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන වෙනුවට මෙසේ නොතිබියදීද කොපමණ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රමාණයක් දඩයන් කර තිබේද? මේ වෙන වෙයි රටක ජාතික සමගිය පවත්වාගෙන යාමට ගෙනෙන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ICCPR පනත දඩවීමා කරගෙන මේ වන විට ජනමාධ්‍යවේදීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්ධනයට කටයුතු කරන බවට අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා. රජයේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලියවිල්ල මගින් අපේක්ෂා කරන්නේ තවත් මර්ධනකාරී වැඩපිළිවෙලක්. මං කියනවා ගරු අමාත්‍යතුමාට එසේ කරන්න එපයි කියලා. ඒ ගමන්ම මං ගරු අමාත්‍යතුමාට සඳහන් කරන්න කැමතියි 1997 මේ වගේ මාධ්‍ය මර්ධන පනතක් ගෙන එන්නට කටයුතු කරපු අවස්ථාවේ මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ශ්‍රේෂ්ඨාධිකරණ ගරු ඉනිසුරු ARB අමරසිංහ මැතිතුමා බොහොම පැහැදිලි තීන්දුවක් ලබා දුන්නා. ඒ ගෙනාපු පනත සමූහයක් හැටියට The bill was as a whole inconsistent with the constitution. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සමග පටහැනි කියන එක අමරසිංහ ගරු විශ්වකාරතුමා ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා ඉදිරිපත් කළ තිබෙන මේ සාකච්ඡා ලියවිල්ලත් මේ පනතත් එහි ගම්ම වෙලා තිබෙන කරුණුත් ඇත්ත වශයෙන්ම අමරසිංහ මැතිතුමාගේ තීන්දුව ඒ ව්‍යුහය තුලින් බැලුවහම අපිට බොහොම පැහැදිලි මේකත් නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මාධ්‍ය නියාමනය කිරීමේ කාර්තව්‍ය self regulation ස්වයං නියාමනයට ඉඩක් ලබා දෙන්න. ආචාර ධර්ම පද්ධති සකස් කිරීම මාධ්‍ය ආයතනත් මාධ්‍යවේදීතුමන්ලත් මාධ්‍යවේදීතුමන්ලා කියවම විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී ශේෂ්ත්‍රයක්. මේ හැම පාර්ශවකරුවක්ම ඒකරාශී කරගෙන සාකච්ඡා කරලා ස්වයං නියාමනයකට ප්‍රවේශවන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. දැනටමත් අපි දන්නවා ජනාධිපතිවරයා ප්‍රමුඛ තවත් කණ්ඩායම් මේ ලයිසන් එකේ කාලවකවානුව පාවිච්චි කරමින් එක එක කෙනිටිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මං හිතනවා එතුමාට ඔබතුමන්ලා ප්‍රකාශ කර සිටින්නේ එහෙම කරන්න එපයි කියලා. අපි හැමෝම පිළිගන්නවා වැඩගත් ප්‍රශස්ත ප්‍රබුද්ධ මාධ්‍යයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ ප්‍රබුද්ධ මාධ්‍ය ශිෂ්ටාචාරය සංස්කෘතිය නිර්මාණය කිරීම සඳහා මාධ්‍යවේදීතුමන්ලත් සමග අත්වැල් බැඳගෙන සාකච්ඡා කරලා මේක බලහත්කාරයෙන් කාගේවත් පිටපටවන්නේ නැතුව මේ ලයිසන් එක අවුරුද්දකට පමණයි ලබා දෙන්නේ කියන කාරණාව කේන්ද්‍ර කරගෙන ඒ මාධ්‍ය දඩයමේ යන්න එපයි කියලා මාධ්‍ය මර්ධනය නියැලෙන්න එපයි කියලා මම රජයෙන් සහ ගරු ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලීමක් කරා.
ඔව් මොකද දැසිරියසිරු
අර කතානායකතුමනි අපේ මනුෂ්‍ය නායකකාරමත්වවත් මෙතන ඉන්න නිසා මම ආන්න කැමති විශේෂයෙන්ම ගිය මැයි 23 මේ කොරියාවට යවීමේදී අපේ විශාල පිරිසක් ඔබතුමා ගොඩක් මහන්සිලා මේ වැඩේට සම්බන්ධ වෙලා අපේ ශ්‍රී ලාංකික විශාල පිරිසක් කොරියාවට යවන වැඩපිළිවෙල සකස් කරා. දැන් ඒක විශාල අර්බුදයක් බවට පත් වෙනවා මේ ශ්‍රී ලංකන් එයාලා ඉන්න එකේ ඇති වුණ තත්ත්වයක් එක්ක. ඊට පස්සේ දැන් ඊයේත් මම හිතන පැය 12කට අධික කාලයක් මේ ශ්‍රී ලංකන් එයාලා ඉන්නේ ගරු කතානායකතුමා ෆ්ලයිට් එක පරක් වෙලා සමහර අයට මගදි කෝල් කරලා කියලා දිනවා එන්න එපා නතර වෙන්න කියලා. ඒගොල්ලෝ යන්නේ නම් නෑ සමහර මේ අහිංසක ගම්වල ඉන්න මිනිස්සු. විශාල පිරිසක්. ඉතින් මේ විදිහට මේ ශ්‍රී ලංකන්නේ මේක සාමාන්‍ය UL කියලා තිබ්බාම අපි විහිළුවට කියන්නේ usually late කියලා. හැබැයි දැන් මේ ප්‍රශ්නය විශාල අර්බුදයක් වෙනවා කරු කතානායකතුමා. මොකද කොරියාවේ ඒ බාර ගන්න ඉන්න පිරිස් මෙතන දන්නවා විශාල අර්බුදයක් ඒගොල්ලෝ බාර ගන්නෑ. සමහර අය ආපහු හැරවල යවනවා. බොහොම අමාරුවෙන් ගන්න වේකන්සිස් ටිකත් යවා ගන්න ගියාම ශ්‍රී ලංකන් එයාලා ඉන්න එක මේ විදිහට කටයුතු කරනවා නම් මේක අපි දන්නවා ශ්‍රී ලංකන් එයාලා ඉන්න එකේ මේ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. ඉතිහාසෙ තිබිච්ච වැරදි අඩුපාඩු නිසා මේ මේ ලීසින් ගැනීම සම්බන්ධව ගත්ත නිසා පාඩු ලබනවා. දැන් තියෙන එක මේකත් හදාගෙන යන්න බැරි නම් ඉතින් මේ ආණ්ඩුව හදන්නේ ඒක විකුණන්නනේ. ඒ විකුණන එකට තවත් සපෝට් එකක්ද මේ දෙන්නේ කියලා අපි ආණ්ඩ කැමති. අපි මේකට විරුද්ධයි මේක විකුණනවට. හැබැයි ශ්‍රී ලංකන් එයාලා ඉන්න එකේ ඉන්න පරිපාලනේ ඒගොල්ලෝ දන්නේ නැත්තම් මේක හරියට ක්‍රියාත්මක කරන්න මේ ඇතුළෙම සිද්ධ වෙන කලබගෑනියක් මගින් මේක පෞද්ගලීකරණය කරන්න හදන වැඩපිළිවෙලක් ඇතුළෙන් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරලා අපේ ඇමතුමා මෙතන නැති වුණත් මම අහන්න කැමති අපේ වකිමක් දරනවා අපේ සභානායකතුමත් අපේ සංවිධායකතුමත් මම අහන්න කැමති මොකද්ද මේකට කරන්නේ මේ මේ විදියට දවස ගානේ මේ යන සේවකයෝ ඇය 12ක් දරු ඇමතුමා මේ මේ ක්‍රියාවලිය තුල ඉතිර වෙලා ඉන්නවා. ඒ නිසා මම අහන්න කැමතියි ඇමතුමාගෙනුත් මොකද්ද මේකට අපි ගන්න පියවර කියලා කරුණාකරලා අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා.
ඔව් ඇමතුමා.
ත්‍රාක් වෙන. ගරු කතානායකතුමනි දෑසිරි ජයසේකර අපේ මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය ඉතාමත්ම කාලෝචිත කාරණාවක්. මොකද මේ ගුවන් ප්‍රමාදය දිගින් දිගටම සිද්ධ වෙනවා. මේ ගුවන් ප්‍රමාදය නිසාම මේක කොරියන් ගුවන් යානයේ ප්‍රමාදය එක පැත්තකින් බලපානවා වගේම අනෙක් ගුවන් යානා ප්‍රමාදයනුත් හැම වෙලාවකදීම ඒ රැකියා සඳහා බාර ගැනීම ඒ අන්තයෙන් බාරා ගැනීමේදී බරපතල ප්‍රශ්නයක් මුහුණ දෙනවා. බාර ගන්න එන කණ්ඩායම් නියමිත වෙලාවට බාර ගන්න සූදානමක් නැහැ. බොහොම අන්තිම වෙලාවේ කියන්නේ දැන් ඊයේ කලින් කිව්වා මීට කලින් දවස් 3ක් මේ විදියටම ප්‍රමාද වුණා කියන්නේ කෙලිම ෆ්ලයිට් එක කැන්සල්ම කියන තත්ත්වෙට පත් වුණා සමහර වෙලාවෙදී. සමහර දවස්වල පැය 9ක් 10ක් ඒ වගේ අවස්ථාවලදී කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ඒ අය බාර ගැනීමට ඒ රටේ ඉන්නේ උදේ 8ක් 9ක් ඒ අතර වෙලාවක් අපිට නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවෙන් පිට යනව නම් බාර ගන්න සූදානම් නැහැ. අපි ඊයේ දවසේදීත් උත්සාහ කරා තව පැය කීපයක් මේක රඳව ගන්න බැහැ. අවසානයේදී අපිට මේ ගමන කැන්සල් කරන්න සිද්ධ වුණා. ඊයේ දැන් මේ දරුවන්ගේ බලාපොරොත්තු තියාගෙන සියලුම බලාපොරොත්තු පොදි බැඳගෙන ගුවන් තොටුපළට යන්න ඊයේ අනිත් එක විශේෂයෙන්ම මේ 800 වෙනි කණ්ඩායම ඊයේ යන්න සූදානම් වුණේ කොරියාවට යන 800 වෙනි කණ්ඩායම. අනිත් කණ්ඩායම් ගාවට ගියත් මේ 800 වෙනි කණ්ඩායම ගාවට ගිහිල්ලා සුබපතල මේ සියල්ල සූදානම් කරනකොට මේ ගුවන් තොටුපළ මේ විනාශය හැමදාම සිද්ධ කරනවා. මේ 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 ගුවන් යානා ප්‍රමාදය අපි මේ පිළිබඳව අවධානය යොමු කළ කොරියානු රාජ්‍යය සමග සාකච්ඡා කරලා මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. මින් ඉදිරියට ඒ අය බලාපොරොත්තු වෙනවා කොරියන් ගුවන් සේවය නැවත වතාවක් ලංකාවත් සමග ගුවන් ගමන් ආරම්භ කරන්න. ඒ අය බලාපොරොත්තු වෙනවා තව මාස දෙකක වගේ කාලයක් ඒ අය ඍජු ගුවන් ගමන් කොරියාව සමග ලංකාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට තාවකාලිකව අපි ලබන තව සුමාන දෙකක ඉඳලා පුළුවන් ඉක්මනට අපි සිංගප්පූරුව හරහා සිංගප්පූරුවට යනකම් ශ්‍රී ලංකන් එයාලයින් එකේ ගිහිල්ලා එතන ඉඳලා කොරියන් යා ගුවන් යානයක් කරහා අපි කොරියාවට යවන්න බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට ශ්‍රී ලංකාවේ ඉඳලා සිංගප්පූරුවට යන එක ප්‍රමාද වුණත් පැය 5ක් 6ක් ප්‍රමාද වුණත් එතනින් කනෙක්ෂන් එකට තියෙන ගැප් එක වැඩි. ඒක නිසා ඒ ප්‍රමාදය අපිට ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙන්න අපි දැනට తాවකාලික විසඳුමක් යොදලා තියෙනවා. මීළඟ ගුවන් යාන අපි මේ සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවය පාවිච්චි කරලා යවන්න. නමුත් ඉදිරියේදී තව සුමාන දෙකකින් මාසෙකින් විතර පස්සේ අපි බලාපොරොත්තු වෙනවා කොරියන් ගුවන් සේවය ආරම්භ කරපු ගමන් ඍජුවම කොරියානු ගුවන් සේවය හරහා මේ කටයුතු කරන්න. මේක කොච්චර කිව්වත් මේකේ තියෙන ජාතික අවශ්‍යතාවය දවසකට 100ක් 200ක් ඒ කියන්නේ මේ ගුවන් යානය රන් වෙන්නෙම දුවන්නෙම මේ කොරියානු අපේ මේ මේ ශ්‍රමිකයන් නිසා. හැබැයි කිසිම තැකීමක් කරන්නේ නැතුව මේක ඉතාමත්ම නිර්ලජ්ජිත විදියට මේ ප්‍රමාදය සිද්ධ කරනවා. කොච්චර කිව්වත් බීරියලින්ට වීණා වාදනය කරන්න වගේ තමයි මේ අයට මේ සම්බන්ධය කිව්වට කිසිම තැකීමක් කරන්නේ නැහැ කොයිම ආකාරයකින්වත්.
විශ්වදී දිනට නියමිත කටයුතු ඔව් මොකද
ගරු කතානායකතුමනි මේ ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණාය සම්බන්ධයෙන් මෙරටේ හිටපු වෘත්තීය මාධ්‍යවේදියෙක් විදියටත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ හිටපු විධායක සභිකයෙක් විදියටත්
මගේතර එක විනාඩි දෙකක කාලයක් මට අවසර දෙන්න කියලා යම් මැදිහත්වීමක් කරන්න. එතුමා කියපු කාරණාවට එකඟ වෙමින් ගරු රාජ්‍යමතුමා මෙතන ඉන්නවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ බොහොම අංක විවේචනයක් කරා අපේ මනුෂ නනකරමතුමා. බොහොම ස්තුතිවන්ත වෙමින් මගේ ප්‍රශ්නට මගේ පැහැදිලි කර ගැනීමටයි මම යොමු වෙන්නේ. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මේ කියපු කාරණාවට ඇතුළටම ගිහිලා තව කරුණු තුනක් ඉතාම කෙටියෙන්. පළවෙනි කාරණාව, ගරු රාජ්‍යමතුමනි, දැන් මාධ්‍ය නියාමනය කිරීම සඳහා මාධ්‍ය නියාමනය සංඛ්‍යාත නියාමනය කිරීම සඳහා පහුගිය ආණ්ඩුව විසින් ඇති කරපු කමිටුවක් තිබුණා මාචාර්ය රොහාන් සමරජයමැතුමාගේ නායකත්වයෙන්. ඔවුන් දීර්ඝ කාලයක් සියලු මාධ්‍ය සංවිධානත් එක්ක සාකච්ඡා කරලා හොඳ ලියවිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. ඒත් රොහාන් සමරජයමැතුමා මම දැක මෑත කාලෙදි කියනවා මේකේ ඇතුළේ තියෙන බරපතල අඩුපාඩු සහ අනතුරු පිළිබඳව එතුමා පැහැදිලි කරනවා. ඔබතුමන්ලා ටෙලිකොම් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කරාම මතයක් ඒක නිෂේධනය කරන්න පාවිච්චි කරේ ඒ රොහාන් සමරජීව මැතිතුමා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ඉදිරිපත් කරපු මතය තමයි පාවිච්චි කරේ. එතුමා නිවැරදියි කියලා. මෙතෙන්දී ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා නිහඬයි. එක දෙක ගරු කතානායකතුමනි, මේ පනතේ උත්සාහ ගන්නේ වෘත්තීය මාධ්‍යවේදියෙක් හදන්න නම්. ඒ තමයි අපේ මුඛ්‍ය අරමුණ විතර කියවෙන්නේ. වෘත්තීය මාධ්‍යවේදියෙක් බිහි කර ගැනීම සඳහා මම මාස 7ක කෙටි කාලයක් ජනමාධ්‍ය අමාත්‍යවරය වශයෙන් කටයුතු කරද්දී ගරු කතානායකතුමනි, ලංකාවේ අපි එංගලන්තය වැනි දියුණු මාධ්‍ය නිදහස උපරිමයෙන් තියෙන රටවල අනුගමනය කරමින් අපි ගෙනාවා කැබිනට් අනුමැතිය ගත්තා වෘත්තීය මාධ්‍යවේදියා බිහි කරන්න, චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ජර්නලිසම් කියලා. වරලත් මාධ්‍යවේදියා බිහි කරන්න, වරලත් මාධ්‍යවේදී ආයතනය. ඒකට මා විශාල ධනස්කන්ධයක් යන එකක් නෙමෙයි. ඒක පදනම් ආයතනයත් එක්ක එකතු වෙලා රූපහානි අභ්‍යාස ආයතනයේ තියෙන ගොඩනැගිලි පාවිච්චි කරලා මුදලක් යන්නේ නැහැ. මෙරට ඉන්න පරිණත චරිත හේරත් මැතිතුමා මෙතන හිටියද එතුමන් තමයි ඒකේ සභාපතිත්වය දරුවේ. ආචාර්ය රංග කලන්සූරිය වැනි විවිධ දේශපාලන මතවාද තියෙන බුද්ධිමතුන් එකතු කරලා හොඳ සැලැස්මක් හැදුවා. ඊට පස්සේ නැවතත් මම දැක්ක කැබිනට් තීන්දුවක් ගන්නවා. දැන් කැබිනට් තීන්දුව තුනක් තියෙනවා ඒකට. හැබැයි ඒක නොකර ලෝකේ දියුණු රාජ්‍යවල වෘත්තීය මාධ්‍යවේදියා ගොඩනගන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැතිව මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔවුන් නියාමනය කිරීම සඳහා කියලා කියන මේ කාරණේ අපි එකඟ වෙන්නේ නැහැ ගරු රාජ්‍යමැතිතුමනි. මට සරලව අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මම දන්නවා අපේ රාජ්‍ය නායකයා විතර ගරු ජනාධිපතිතුමා අර රියස් එකක් මොකද්දෝ ගැටලුවක් තියෙනවා සිරසත් එක්ක, සිරස මාධ්‍ය නාලිකාවත් එක්ක. මට හිතන විදියට මේ පනතේ බොහෝ වගන්ති අර ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු අමරසිංහ මැතිතුමාගේ ඇතුළත් වෙච්ච නඩු තීන්දුව ගැන කිව්වා. එතුමා අමරසිංහ මැතිතුමා විතරක් නෙමෙයි අග්‍රවිනිශ්චකාරතුමා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්‍ය මණ්ඩලයක් විසින් ඒ තීන්දුව දුන්නේ. ඒ තීන්දුවේ තිබුණේ මේක තුනෙන් දෙකෙන් විතරක් නෙමෙයි, අධිකරණතුමා මෙතන ඉන්නවා, ජනමත විචාරණකුත් මේ ගනුමත වෙන්නට ඕනේ කියලා තීන්දුවක් දුන්නේ. ජනමත විචාරණකුත් තාම පනත් කැටුම්පතක් නැහැ කියන එක ඔබතුමාලගේ උත්තරේ වෙයි. මේක ඩ්‍රාෆ්ට් එකක් විතරයි කියලා. හැබැයි කවුරුත් දන්නේ නැති ඩ්‍රාෆ්ට් එකක්. ඒ 997 දුන්නේ බරපතල තීන්දුවක් ගරු කතානායකතුමනි. ඒ නිසා මේ විදියට මේ පිළිබඳව කටයුතු කරන්නේ නැතුව විපක්ෂ නායකතුමා යෝජනා කර අදාළ සංවිධානත් එක්ක පළමුවම සාකච්ඡා කරන්න, මේ ඩ්‍රාෆ්ට් එක පිළිබඳව හොඳ සංවාදයක් ඇති කරන්න, අපිත් ඒකට මැදිහත් වෙන්නම්. නියාමනයක් අවශ්‍ය නැහැ කියලා කියන දෙන කවුරුත් නැහැ. මේ දියුණු ලෝකේ නිව් මීඩියාක ප්‍රබල වෙච්ච තැනක නියාමනයක් අවශ්‍යම ඒක කවුරුත් නැහැ කියලා කියන්නේ නැහැ ගරු කතානායකතුමනි. හැබැයි ශීලාචාර රටවල්වල, දියුණු රටවල්වල, ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල එවැනි නියාමනයන් ගොඩනගාගත්තු ක්‍රමවේදයන් තියෙනවා, පූර්වාදර්ශ තියෙනවා. කරුණාකරලා ඒව අනුගමනය කරන්න කියලා කියන එක ඉලිමක් කරනවා. එහෙම නැත්නම් අපිට කියන්න වෙන්නේ අර මාධ්‍ය ආයතනත් මාධ්‍ය වේදිනොත් හීල කරන්න හදන උත්සාහයක් විදිහට තමයි අපි මේක එහෙම නැත්නම් නිර්වචනය කරන්න වෙන්නේ. බොමි සුදේ
උත්තර දෙන්න.
ඔව් මිනිස් නායක කර
නෝෂර් ගරු කතානායකතුමනි, අපේ කමිටුවේ සභාපතිතුමත් මෙතන ඉන්නවා. මෙතුමා මතු කරපු කාරණාවේ සාධාරණ සැකයක් එහෙම මතුවීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ මේ අර දැනට සකස් කරලා තියෙන කෙටුම් පතේ අරමුණු අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන භාෂණයේ නිදහස රැකීම මේ පනතේ අංක 2 අරමුණු වල අංක 2 නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිති ආරක්ෂා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් එක තවත් ශක්තිමත් කිරීම ඒ පදනම මත ඉඳගෙන විතරයි මේ කාරණාව සිද්ධ කරන්නේ ඒ වගේම එතකොට මිනිස්සුන්ට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියකුත් තියෙනවා කවුරු හරි වැරදි තොරතුරු ඉදිරිපත් කරනවා නම් රජයේ සංඛ්‍යාත පාවිච්චි කරලා ඒක පිළිබඳව යම් නියාමනයක් ඇතිවිය යුතුයි ඔබතුමත් මාත් දෙදෙනාම පිළිගන්නවා ඒ වගේම ඉතිහාසයේ සකස් කරපු ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් මාධ්‍ය නියාමනය තමන්ම ස්වයං මාධ්‍ය නියාමනයක් සකස් කරගන්න කියන එක දශකයක් පමණ කාලයක් ඔබතුමා මාධ්‍යමතිවරයා ඉන්නකොට කෙහෙලිය තඹුක්වැල්ල මැතිතුමා මාධ්‍යමතිවරයා ඉන්නකොට දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡාව ගොඩනැගුණා නමුත් තවම මේ විකාශන අධිකාරියටවත් මේ කණ්ඩායම වලට එකතු වෙලා තමන්ගේ ඒ කෝඩ් එක හදලා ඉවර කරගන්න එකඟතාවයකට පැමිණෙන්න බැරි වුණා ඒ නිසායි මේ වෙලාවේ මේක සකස් කරලා ඒත් බාර දීලා තියෙන්නේ විකාශකවරුන්ගේ සංවිධානයට තමයි බාර දීලා තියෙන්නේ මේකේ කෝඩ් එක හදන්න මේකේ ස්වයං නියාමනයේ කළ යුතු රීති වගන්ති සකස් කරලා ඒකට නීතිමය බලය ලබා දීමේ බලය විතරයි මේ පනත හරහා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කිසිම ලෙසකින් මේකේ දාන එකම නීතියක්වත් දැනට මේ පනතේ කොයිම තැනකවත් මේකේ රීති සම්බන්ධයෙන් මේකේ කන්ටෙන්ට් සම්බන්ධයෙන් කිසිදු තැනක සඳහනක් වෙන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිවම ඒක ඒ අයට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු නඩුව පිළිබඳව කාරණාව ශේෂාධිකරණ තීන්දුව. ඒ තීන්දුව පිළිබඳව මේ සභාවේදී මේ පිළිබඳව සාකච්ඡාවේදී මහාචාර්ය රොහාන් සමරජීව මැතිතුමා මේ සාකච්ඡා සභාවට ආවා. එතුමා දිගින් දිගටම මේකට ඇවිල්ලා මේකට අදහස් දැක්වුවා. එතුමා කියපු මේ කාරණාව පිළිබඳව දැඩි අවධානය යොමු කරලා ඒ සම්බන්ධව ඒ වගේ ශේෂ්ඨාධිකරණයේ විරෝධතාවය ගොඩනැගෙන්නේ නැති කාරණා විතරයි මේක ඇතුල් කරලා තියෙන කිසිම ලෙසකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන කාරණා මේක ඇතුළත් කරලා නැහැ. ඊළඟ කාරණාව ඔබතුමා කිව්වා සංවාදයක් හදන්න කියලා. ඒ සඳහා අපි විකාශන අධිකාරී සංගමයට ආරාධනා කළා, තොරතුරු ලබා දෙන්න ආරාධනා කළා, ලිඛිතව වාචිකව ඒ සඳහා විවෘතව මේ අවස්ථාව ලබා දීලා තියෙනවා කියන එකත් මම කමිටුවේ සමාජිකයෙක් විදිහට මම ඉදිරිපත් කරන බොහොම ස්තුතියි.
ඔව් වාසුලෙන් නායකකර මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි තව වැඩක ප්‍රශ්නයක් අපි 13 දෙනෙක් මන්ත්‍රීවරු වෙනුවෙන් මේක මම මතු කරන්නේ උත්තර ලංකා සභාවේ අපේ නියෝජිතේ පාර්ලිමේන්තු කටයුතු කමිටුවට ඇතුළත් කර ගැනීම ගැන ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා සභානායකතුමායි වගේම විපක්ෂයේ සංවිධායකතුමා එකඟයි වැඩි කිරීමක් කරලා අපේත් නියෝජිතයෙක් ඇතුළත් කරවන්න මේ ගැන ඔබතුමාගේ අවධානය මම නැවත යොමු
කරනවා. ඔව් චන්දිම වීරක්කොඩි මැතිතුමා.
කථානායකතුමනි මේ පාසල් ශිෂ්‍යයන් සම්බන්ධ ප්‍රශ්නයක් කරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් අහන්නේ. ගරු කථානායකතුමනි බාලදක්ෂයන් පිරිසක් කොරියාවේ ජම්බෝරියකට යෑම සඳහා මේ දවස්වල සූදානම් වෙනවා. ඒ සඳහා මුලින් රුපියල් 350,000ක් අවශ්‍යයි කියලා ඒ දෙමාපියෝ කනකර උගස් තියලා 350,000ක් හොයාගෙන තිනවා. දැන් ඊයේ පෙරේදා නැවත ඉල්ලා තිනවා දෙමෝපියන්ගෙන් තව ලක්ෂ 2 ගානේ බඳින්න කියලා කොරියාවේ තැන්කීප් එක සංචාරය කරන්න. ඉතින් මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් අහනවා මේ මම දන්න දැන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේම ළමයි 15 දෙනෙක් ඉන්නවා. ඒ ළමයින් දෙමෝපියන්ට මුදල් හොයාගන්න බැරුව ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙලා මේ දරුවන්ට ජම්බෝරියට යන්න දෙන්න අනෙකුත් තැන්වල ඇවිදින්න මේ ලක්ෂ 2-3 ඉල්ලනේ කතාව කරුණාකරලා පාලනය කරන්න කියලා.
අධ්‍යාපනමතුමනි ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා මතු කරපු ප්‍රශ්නය බාලදක්ෂ සංගමය තමයි සෑම වර්ෂයකදීම මේ ආකාරයෙන් තියෙන ජාත්‍යන්තර ජම්බෝරි ප්‍රාදේශීය රීජනල් වශයෙන් තියෙනවා ජාත්‍යන්තර වශයෙන් තියෙනවා. ඒවට යන දරුවන් තෝරා ගැනීම සහ ඒ කටයුතු කරන්නේ විෂය මේ බාහිර ක්‍රියාකාරකමක් හැටියට ඒ සංගමයේ මගින්. එතකොට 174ක් දරුවන් තෝරාගෙන තිනවා විවිධ ආකාරයේ පාසල්, ජාත්‍යන්තර පාසල්ලත් තිනවා, පෞද්ගලික පාසල්ලත් තිනවා, රජයේ පාසල්ලත් තිනවා. එතකොට මේ තෝරාගත්ත තෝරා ඒ අය තමයි තෝරාගන්නේ. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන්නේ මෙහි මේ සඳහා අනුමැතිය ලබා ගැනීම. මොකද ඒකට බාලිකා මේ එකට යන දරුවන් සම්බන්ධයෙන් වගකීමක් දරන ගුරුවරු යන්න ඕනේ. ඒ නිසා ඒ කරුණ ඔක්කොම බලලා අමාත්‍යංශය තමයි අනුමැතිය දෙන්නේ. මෙතෙක් අනුමැතියක් දීලා නැහැ. මේ ආයතුම්පත ඉදිරිපත් කළා තිනවා දැන්ට මාසකට කලින් ඒකේ තියෙන අඩුපාඩුකම් සපුරලා නැවත එවන්නයි කියලා අපහෝ දීලා තියෙනවා. මේ වෙනතුරු අනුමැතියක් දීලා නැහැ. ඔබ කිව්ව කාරණේ අපි සැලකිල්ලට ගන්නවා. දරුවන්ට අපි දන්නේ නැහැ කොයි ආකාරයෙන්ද ඒගොල්ලෝ මේ සංචාරයේ සංවිධානය කළා තින්නේ කියලා. හැබැයි අපි නිරන්තරයෙන් රජයේ පාසල්වල මේ දරුවන්ට උහුලන්න බැරි ප්‍රමාණයට බර දාන්න එපයි කියන කාරණේ මතය තුල අපි ඉන්නවා. ඒ නිසා තාම අනුමැතියක් දීලා නැහැ. කොහොමත් අපි ගාවට එන්න වෙනවා. එතකොට ඔබතුමා කිව්ව කාරණේ අපි ඒගොල්ලන්ට දැනුම් දීලා ඒ අවශ්‍ය පීවර ගන්න.
ඔව් වෙල්කම් මැතු.
දීලා තියන්නේ. ගරු කතානායකතුමා මගේ මිත්‍ර දලසලාපෙරුම් මහත්මයා සීලාචාර රජයන් ගැන කතා කරා. මම නම් කියනවා සීලාචාර රජයන් කොහෙවත් නැහැ. සීලාචාර කියන රටක් තමයි මහා බ්‍රිතාන්‍යය. මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා ඔටුන්න පරන්දනකොට ඒකට විරුද්ධව ඒ රටේ රටවැසියෝ බොහෝදේ ඒකට විරුද්ධව මේ උද්ඝෝෂණ කරා. නමුත් ඔටුනු පළන්දලා ඉවර වෙනකන් ඒ උත්සවයේ ඉවර වෙනකන් ඒක මාධ්‍යයෙන් පෙන්වුවේ නැහැ. ඒතොර ඒකෙන් අපිට කියන්න පුළුවන් ද මහා බ්‍රිතාන්‍ය සීලාචාර රජයක් කියලා. මම මේක මතු කරේ මොකද මම දන්න තරමින් නම් ඔයවත් සීලාචාර රජයවල් නැහැ.
හරි.
මට සමා වෙන්න අලහ පෙරුමැතුමා.
ඔව් මොහොමඩ් මැතු කියන්නේ.
අර කතානායකතුමනි දැන් විකාශන අධිකාරියේ පනත ගැන කතා කරද්දී ඒක සමාජික වෙච්ච මනුස්ස නායකකාර මැතුමා කතා කරන තැන මට හිතුනේ මේ කරුණ මතු දක්වන්න ඕන කියලා ඉවරලා දැන් මාධ්‍ය හරහාම කැලණියේ නයි නටවල පෙන්නලා ජාතිවාදී අවුස්සලා ආපු රජයකින් තමයි මේ විකාශන අධිකාරිය පනත ගේන්නේ. විනාඩියක් දෙන්න පැහැදිලි කරන්න. එතකොට මේකේ ප්‍රශ්නය තොරතුරු දැනගැනීමේ ඇති ශක්තිමත් කරනවා නම් ඒක හොඳයි. නමුත් මේ පත් කරන පස් දෙනෙකුට පුළුවන් ඍජුව හෝ වක්‍රව මාධ්‍ය ආයතන ඇතුළට ඕනෑම වෙලාවකට ගිහිල්ලා එඩිට් නොකරම වීඩියෝ අරගෙන බලන්න. එතකොට ඒව අත්පත් කරගන්න. එතකොට ඒ බය කිරීම තමයි මේක ඇතුළේ කරන්න හදන නිල නොවන වශයෙන්. මොකද මේ වෙනකොට රජයේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති මිනිස්සු බලන්නේ. දැන් ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන් ටික මේ වර්තමාන රජයේ වහලා දාලා තියෙන්නේ. දැන් මේකත් ICCPR පනත වගේ එකක්. ICCPR එකත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රණුවට ගෙනල්ලා අද සමාජ ක්‍රියාකාරීන් අත්තරගොඩ ගන්න කොහමද? ICCPR පනත යටතේ තමයි අත්තරගොඩ ගන්න. එතකොට මේ විකාශන අධිකාරියේ පනත තුල තියෙන හැංගිලා තියෙන භයානක දේ තමයි අපි මතු කරන්නේ.
ඒ විවාදකින් ගන්න ඇමතුමා උත්තර දෙන්න ප්‍රශ්නෙට. දැන් ඔබතුමා දැන් දිගින් දිගටම කතා කරානේ බාධා කරන්න. කතා උත්තර දෙන්න අරින්ද. උත්තර දෙන්න අරින්ද. ඔබතුමා උත්තර දෙන්න ඇමතුමා.
ගරු කතානායකතුමනි
ඇමතුමාට උත්තර දෙන්න අරින්ද.
පක්ෂනායකතුමාගේ 27-2 ඇතුලේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා.
තමුන්නාන්සේට කතා කරන්න දුන්නා ඇති වෙන්න. ඔබතුමා දවසම ඔබතුමා කතා කරන්න
හදන්නේ.
කරුණාකරලා ඔබතුමා උත්තර දෙන්න.
ඒ අතරින් විශේෂයෙන්ම මාත කරන ගෞරවයක් වශයෙන් විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද 27-2 ඇතුලේ ප්‍රශ්නවලට පළමුව පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර විකාශන සංඛ්‍යාත මෙම අමාත්‍යාංශ විෂයපතේට අදාළ නොවේ. නමුත් මේ සම්බන්ධයෙන් වන රාජ්‍ය ප්‍රතිපත්තිය තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ පිළිබඳව ගරු විපක්ෂ නායකතුමාට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් තාක්ෂණ විෂයභාර අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා සූදානමින් සිටිනවා. ඒ ප්‍රශ්නේ ඉතුරු කොටසට පිළිතුර ස්වයං වාරණ ආචාර ධර්ම නියාමන යෝජනාවලියක් මෙම අමාත්‍යාංශයේ සකස් කර නොමැති අතර එවැනි යෝජනාවලියක් සකස් කිරීම සඳහා මාධ්‍යවේදීන්ට බාධාවක් නොමැත. තවද වර්තමාන රජයේ ප්‍රතිපත්තිය හා ප්‍රමුඛතාවලට අනුගත වෙමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත්කර පහසුකම් සපයන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. දෙවන ප්‍රශ්නයට පිළිතුර ඔව් වර්තමාන ජනමාධ්‍යවේදීන් බිහිකිරීම අනුමුණු කරගනිමින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ මැයින් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. මේ දල සලහපරම් මැතිතුමා මතු කරපු කාරණේ එතුමා ඒ ආනුවම අපි මේනෝට කටයුතු කරගෙන යනවා. තවද මීට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චරිතහෙරත් මැතිතුමාගේ සහභාගිත්වයෙන් යුත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඇතුළු ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගෙන් සැදුල්ලත් විද්වත් කමිටුවක් මගින් කෙටුම්පත් කර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. තුන්වැනි ප්‍රශ්නයට පිළිතුර, ඔව්, ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට රජය ප්‍රමුඛව කටයුතු කරනු ලැබේ. ඒකේ ඉතිරි කොටසට පිළිතුර, මෙම අමාත්‍යාංශයේ විෂයපතයට අදාළ නොවේ. හතර, ඔව්, දැනට ගුවන් විදුලි සහ ගුවන් විකාශන බලපත්‍ර ලබා දීම සිදු කරනු ලබන්නේ පිළිවෙලින් 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත සහ 1982 අංක 6 දරන රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවය. එබැවින් විවිධ අවස්ථාවලදී අධිකරණය විසින් ලබා දී ඇති තීරණ හා උපදෙස් සැලකිල්ලට ගනිමින් ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍රයන්හි ඒකමතිකාවයක් ඇතිකිරීම අරමුණින් පොදු ආකෘතියක් හඳුන්වා දීම සහ මැයින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා 2022/07/18 දින ඇතිව ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව විකාශන බලපත්‍ර සඳහා පොදු ආකෘති පත්‍රය සකස් කර මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිරීක්ෂණ හා නිර්දේශ සඳහා යොමු කර ඇත. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, ඔව්, මේ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල කමිටු අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කරනු ලැබේ. ඊළඟ ඒකේම අනිත් උපකොටසට උත්තරය, ඔව්, මේ වන විට මෙම ලියවිල්ල සිංහල සහ ඉංග්‍රීසි පිටපත් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය හා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයට අයත් නොවන මාධ්‍ය ආයතන වෙතද නිරීක්ෂණ ලබා ගැනීම සඳහා යොමු කර ඇත. එම නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ. මේ සම්බන්ධව ඒ අයත් එක්ක කරන ලද පාර්ලිමේන්තුවට ආරාධනා කරලා ඔවුන් සමග අපි විධිමත් සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ඒ අයට ලබා දීලා තිබ්බේ ඉංග්‍රීසි ලියවිල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔවුන් ඉල්ලීමක් කරා සිංහල මාධ්‍යයෙන් ඒ ලියවිල්ල ලබා දෙන්න කියලා. අපි මේ වෙනකොට ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ඒ සියලුම දෙනාට ලබා දීලා තියෙනවා. ඔවුන් සති 3ක කාලයක් ඉල්ලා සිටියා. ඒ සති 3ක කාලය දැන් ලබා දීලායි තියෙන්නේ. ඒ සති 3ක කාලයෙන් පස්සේ නැවත මේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා පවත්වලා ඔවුන්ගේ අදහස් අනුව තමයි ඒ ලියකියවිල්ලට අවශ්‍ය සංශෝධන අපි සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හය නැත, ඒකම අනිත් ප්‍රශ්නයට උත්තරේ, එසේ කිරීමට කටයුතු කර නොමැත. හත්වෙනි ප්‍රශ්නයට උත්තරේ නැත. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මෙතන අපේ ගරු විපක්ෂනායකතුමා වගේම ගරු මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්ම මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරා. කිසිසේත් ඉතා වාක්‍යයෙන් කියනවා, ගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමා හෝ වර්තමාන ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ මාධ්‍ය මර්ධනය කරන්න. මොකද අපි බොහොම පැහැදිලිව දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙනවා. අද ආණ්ඩු පක්ෂයේ ඉන්නා වගේම හෙට විපක්ෂ වාඩි වෙන්නත් සූදානමින් අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියන එකට වඩා පැහැදිලි මාධ්‍ය නියාමනයක් රට තුළ ඇතිකිරීම තමයි අපේ ඒකායන ප්‍රාර්ථනය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මාධ්‍ය ආයතන හෝ මාධ්‍ය වේදීන් ඉලක්ක කරගනිමින් යම් මර්ධනයක් කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. කිසිසේත් එහෙම මර්ධනයක් කරන්න අපි කටයුතු කරන්නේත් නැහැ. මොකද මාධ්‍ය වේදීන් සමග සහ මාධ්‍ය ආයතන සමග මේ ඉන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙම හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන කුළුණු අතර සිවුවන කුළුණ හැටියට මාධ්‍ය අපි සලකනවා. ඒ නිසා මාධ්‍යයට අපේ රජයේ විශාල ගෞරවයක් තියෙනා වගේම ඒ ඔවුන්ට ශක්තියක් වෙන ආකාරයට දැන් උදාහරණයක් ඇටියට ගරු කතානායකතුමනි, ඕනම මාධ්‍ය ආයතනයක බලපත්‍රයේ විශේෂභාර අමාත්‍යවරයාට දැන් අවලංගු කරන්න පුළුවන්. ඊට පසු ඔවුන්ට අධිකරණයට යන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ මොහොතේ වුණත් අවලංගු කිරීමේ හැකියාව වර්තමාන තත්ත්වය යටතේ තියෙනවා. හැබැයි මේ විකාශන අධිකාරී කොමිසම අධිකාරිය පත් කරාට පස්සේ එහෙම විශේෂභාර අමාත්‍යවරයාටත් වෙන කෙනෙකුටවත් තම හිතුමතේ එකවදු ආද්‍ය ආයතනයකවත් බලපත්‍රය අවශ්‍ය කරන්නට බෑ. ඒ සඳහා වූ ක්‍රියාවලිය සකස් වෙනවා. ඒ නිසා මාධ්‍ය ශක්තිමත් කිරීමටත් නිවැරදි තොරතුරු ජනතාවට දැන ගැනීමට අවශ්‍ය අයිතිය තහවුරු කිරීමටත් භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමටත් ඒ සියලු සැලකිල්ලට අරගෙන මේ පනත් කෙටුම්පත් සකස් කරන්න සූදානම් වෙනවා. මේකට ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අදහස් දක්වන්න පුළුවන්. ඒ සඳහාත් අපි ඉඩකඩක් ලබා දෙනවා. ඒ වගේම මේ සම්බන්ධව විශේෂඥයින් ඒ සියලු දෙනාගේ දැනුම සහ ඒ අවබෝධයන් නැතුව තමයි මේක සකස් කරන්නේ. එහෙම නැතුව ඒකාධිපති විදිහට ගරු ජනාධිපතිතුමාටවත් එහෙම නැත්නම් වෙනත් කාට හෝ කෙනෙකුට උවමනාව මත සකස් කරන ලියවිල්ලක් නෙමෙයි. තාම මේ සංකල්ප පත්‍රිකාවක් විතරයි තියෙන්නේ. මේක කෙටුම්පතක් බවට පත් කරලවත් නැහැ තව. ඒ කෙටුම්පත බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු දෙනාගේ අදහස් යෝජනා ලබාගෙන කෙටුම්පත සකස් කරද්දී ඔබතුමාලටත් ඕනාකාරයෙන් මැදිහත් වෙන්න තිබෙනවා. දැනටමත් මේ සංකල්ප ලියවිල්ලේ ඡේද දෙකක් සංශෝධනය කරන්න අමාත්‍ය අනුකමිටුව එකඟතාවයක් පළ කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් සමරවීර මන්ත්‍රීතුමා. ඔව් විපක්ෂ නායකතුමයි ඉක්මනට අහන්න.
මම 27-2 ප්‍රශ්නය විවාදයකට භාජනය කරන්න යනවා නෙවෙයි. දැන් ඔබතුමාගේ පිළිතුරේ පරස්පර කරුණු ගණනාවක් තියෙනවා. ඔබතුමා කියනවා මේ සියලු දේම කරන්නේ සාකච්ඡා කරලා කියලා. ඊට පස්සේ ඔබතුමා කියනවා විකාශන අධිකාරිය ස්ථාපනය කරයින් පස්සේ කියලා. ඒ කියන්නේ ඔබතුමාලා දැනටමත් සාකච්ඡාවට පෙර තීන්දුව කළා ඉවරයි විකාශන අධිකාරියක් එනවයි කියන කාරණාව. ඉතින් මම කියන්නේ මම ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගෙන් මේ විකාශන අධිකාරී පනතක් අවශ්‍යද, ඒ ඉදිරියට යා යුත්තේ කුමක්ද කියන එක. ඒකේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට වෙන්නට ඕන රජෙන් නෙමෙයි, මාධ්‍යවේදීන්ගෙන්, මාධ්‍ය අංශවලින්, මාධ්‍ය ආයතනවලින්. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ විකාශන අධිකාරී පනතක් අවශ්‍යද, විකාශන අධිකාරියක් අවශ්‍යද, ඒ සියලු දේ පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේදී මම ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් කරුණා කරලා ඔය තීන්දුව තීරණවලට ප්‍රවේශ වෙන්නට පෙර මේ මාධ්‍ය අංශවල සියලු පාර්ශ්වයන් සමග පොදු සාකච්ඡාවකට එළමෙන්න. ඒ පොදු සාකච්ඡාව කරනකොට විපක්ෂයේ අපිවත් සම්බන්ධ කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ඔව් සමරේර මන්ත්‍රීතුමා.
ගරු ගතනායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් දැනගන්න සහ මේ ගැටලුව බේරගන්නයි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. අපි කවුරුත් දන්නවා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි අපේ රටේ ඉතාම කීර්තිමත් සුවිශේෂී පාසලක්. මේ වරෙහි විදුහල්පති ධූරයේ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුවලා තිබෙනවා. අවුරුදු 10ක් තුල විදුහල්පතිවරු 8 දෙනෙක් ස්ථාන මාරු වෙලා තිබෙනවා. දැන් ඉන්නෙත් වැඩ බලන විදුහල්පතිවරියක්. දැන් ඒ විදුහල්පතිවරියට ගොඩක් කාලයක් තිබෙනවා වැඩ කරන්න සහ සුදුසුකම් සම්පූර්ණ කරපු විදුහල්පතිවරයෙක් ශ්‍රීපාලි විද්‍යාලයේ විදුහල්පති ධූරයේ දැරීමට හැකියාව තියෙන විදුහල්පතිවරියක්. එසේ තිබියදී වසර එකහමාරක පමණ කාලයක් විශ්‍රාමයාමට තිබෙන විදුහල්පතිවරියක් ශ්‍රීපාලි විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා පත්කරේ වන්න අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරලා තිබෙනවා. මේ පිළිබඳව දෙමව්පියන්ගේ අධිශිෂ්‍ය සංගමයේ පාසල් සංවර්ධන සමිතියේ බලවත් ඒ වගේම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ බලවත් විරෝධයක් මතුවලා තිබෙනවා. අද මේ වෙනකොට ඒ ස්ථානයේ ලොකු මහජන පෙස්සමක් අත්සන් කරනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන්නේ මේ ගරු සභාවත් ශ්‍රීපාලි විද්‍යාලයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මේ මොහොතේත් සංජීව එදිරිමාන ගරු මන්ත්‍රීතුමාත් ඒ වගේම ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමාත් මේ දෙදෙනාම මේ ගරු සභාවත් නියෝජනය කරනවා. ඉතාම විශිෂ්ට පාසලක් අවුරුදු 10ක් තුළ විදුහල්පතිවරු 8 දෙනෙක් ඉදීමෙන් ඒ විද්‍යාලයේ පැවැත්මට බරවත් තර්ජනයක් එල්වලා තියෙන්නේ. දැන් ඉන්න විදුහල්පති තුමිය මාරු කරලා එතුමියට සුසුකාන්තිදී සහ තව අවුරුදු 10කට ආසන්න කාලයක් රාජකාරී නියැලෙන අවස්ථාවදීදී අවුරුදු එකහමාරක් පමණ කාලයක් තිබෙන විදුහල්පතිවරියක් එතෙන්ට එවන්න හදනවා. මේක වළක්වලා කරුණාකර මේක නතර කළා. දැන් ඉන්න විදුහල්පතිවරයට මේම අවස්ථාව ලබා දෙන්න කියලා තමයි දෙමව්පියන්ගේ ආයිසංගමේ ගුරුවරුන්ගේ පාසල් ප්‍රජාවේ ඉල්ලීම. මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරනවා. මේ ගැටලුව ශ්‍රීපාලි විද්‍යාලයේ පැවැත්ම පිළිබඳව සලකා බලලා මේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න කියලා.
ගරු කථානායකතුමනි, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ දැනට ඉන්නේ වැඩආවරණය කරන විදුහල්පති නියක්. සාමාන්‍යයෙන් ජාතික පාසල් වර්ග 90 ක්ලාස් 1 ක්ලාස් 2 3 විදුහල්පති 1 කියන වර්ග 90 පුරප්පාඩු ඇති වෙනකොට අපි ඒවා ගැසට් කරනවා. ඒ ගැසට් කළා ඒකට කැඳවන ආයුධපත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා සුසුකම් 90
ලකුණුත් සමග රාජ්‍ය සේවා කොමිසමට යවන. රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුණාන් පස්සේ තමයි ස්ථිර විදුහල්පතිරුවකට පත්වීම ලැබෙන්නේ. ඒ පත්වීම වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමේ එකඟතාවය ඇතිව. දැන් මේ පාසලත් වැඩාවරණය පදනමින් මේ විදුහල්පතිනියක් ඉන්නේ. පුරප්පාඩුව ඇතුළු වෙලාවේ දැසට් කළා ඒ ක්‍රියාදාමයේ ගියා. ඒ ක්‍රියාදාමයේ අවසනදී ස්ථිර විදුහල්පතිවරේ රාජ්‍ය සේවා කොමිසමේ නම් කළා එවනවා. ලකුණු අනු. එයාව තමයි දැන් යවලා තියෙන්නේ. හැබැයි ඔබතුමන්ලා කියන ආකාරයට ප්‍රශ්නයක් තිබෙන බව ආරංචි වෙච්ච නිසා මම දැනට මේ පිළිබඳව යම් සම්මතයක් ඇති කරන තෙක් එතෙන්ට යවන්න එපයි කියන කාරණය දැනුම් දීලා තියෙනවා.
හරි. කෝ දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ආයතුමා ගිහිල්ලා. හරි. ඔව් බණ්ඩාර එමුතුමා.
ගරු කතානායකතුමනේ විපක්ෂ නායකතුමාගේ අවසාන එතුමාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මේ සංකල්ප පත්‍රිකාව මේ වෙනකොට සකස් කරලා අපි වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයට සහ මාධ්‍ය ආයතන වලට යොමු කරලා තියෙනවා. ඔවුන් අවශ්‍ය ඒ කරුණු ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවක් අපේ ජන මේ විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවත් එක්ක පවත්වලා එන් අනතුරුව මේ පනත් කෙටුම්පත සකස් කරන්න පෙර අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවට සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා ඔබතුමාලටත් අවශ්‍ය තොරතුරු එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කරලා කටයුතු කරන්න. මම අවසාන වශයෙන් උත් කියනවා අපි කිසිම වෙලාවක දරදඬු විදිහට මේ පනත ගෙනල්ලා සම්මත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය නම් ඒකට අවශ්‍ය කරන බහුතරය අපට තිබෙනවා. එහෙම නැතුව ඊටාම නම්‍යශීලී විදිහට සහ රටට යහපත් විදිහට ඊටාම හොඳ මාධ්‍ය කරණයක් අපේ රට තුළ ඇති කිරීම පරමාර්ථය කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. එහෙම නැතුව ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් අපේ ආණ්ඩුවට කිසිම වෙලාවක මාධ්‍ය මර්ධනය කරන්නවත් කිසිම දරදඬු තීන්දුවක් ගන්නත් අවශ්‍ය නැහැ කියන එක බොහොම පැහැදිලිව අවධානය කරන්න.